පිළිගනාදී පිළිගැනීම ගරු අග්‍රාමත්තුමා.
ගරු කථානායකතුමනි, 1979 අංක 44 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වන වගන්ති යටතේ සෙස්පද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 නොවැම්බර් 14 දිනෙහි අංක 2306 ඇලීරක් 15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය රජයේ මුදල් පිළිබඳ කාර්ක ස්වභාවයෙන් යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු අධ්‍යාපන අමාත්‍යතුමා.
එමෙක තවති තවතිනග
අධ්‍යාපන අමාත්‍යතුමා.
ඒගෝ ආඥාපනතේ 235 අධිකාරිය 10 වන වගන්ති අර්ථයේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2023 ජනවාරි 1 වෙනි දින ඇති අංක 2312 ඇලීරක් 75 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මම ඉදිරිපත් කරමි. මෙම යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල පොළොන්නරුව, මඩකලපුව, පුත්තලම, මන්නාරම, මහනුවර, බදුල්ල, ගාල්ල, කොළඹ, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශී උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. අධ්‍යාපන අමාත්‍ය ගරු කථානායකතුමනි, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කැවිලි කර්ම
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැනීම ශ්‍රී ලංකා තුල ස්ත්‍රී පුරුෂ සමානතා මතන පදනම් මේකනලවන වෙනස්කම් සහ කාන්තාගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂයක් අවධානය යොමු කරන ස්ථිර පාර්ලිමේන්තු විශේෂ පාර්ලිමේන්තු කාර්ක සභාවේ අතුරු වාර්තාව සභාපති සුදර්ශනි ෆර්නාන්ඩෝ කුල්ලමැතිනි.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමතාවය සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව මම ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අද සන්තෝෂ වෙනවා අපි ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මේ වාර්තාව ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව. ඒ වගේම අද සුවිශේෂී දවසක්, මොකද අද අපි තේමාව හැටියට සමරනවා ඇය දැයේ අභිමානය කියලා. හැබැයි එක දවසකට විතරක් සීමා නොවී දවස් 365ම ඊළඟ අද දැයේ අභිමානයක් හෙට ගැහැණියක් වෙන්න බෑ. මේ කාන්තාව හැමදාම දැයේ අභිමානයයි. එනිසා මේ කාන්තාව වෙනුවෙන් අද සුවිශේෂී කාර්යභාරයක්, කාන්තා සංසන්දයක්, මේ කාන්තා පුරුෂ සමානතාවය පිළිබඳ කාරක සභාවක් එකතු වෙලා කාන්තා අමාත්‍යංශයත් එක්ක කාන්තාව සවිබල ගැනීම සහ කාන්තා පුරුෂ සමාජ භාවය සහතික කරන ප්‍රතිපත්ති රාමුවක් අද එළිදක්වනවා. ඒකට සමගාමීව ක්‍රියාකාරී සැලැස්මකුත්, ඒ වගේම නීති රාමුවකුත් සකස් කරලා අපි කාන්තාවට සැබෑ ඒ අභිමානීය සාධාරණත්වය, සමතාව, සම අවස්ථා, ආරක්ෂාව සහතික කරන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන එනවා කියන එකත් මතක් කරමින් මේ සඳහා සහයෝගය දක්වපු විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කාන්තා ප්‍රතිපත්තිය ගෙනදී විශාල සහයෝගයක් දුන්න එතුමාටත්, එම රාජ්‍ය අමාත්‍යතුමියටත්, ඒ වගේම එහි ලේකම් තුමියා, අතිරේක ලේකම්තුමිය, ඒ වගේම මේකට සහය දක්වපු එක්සත් ජාතීන්ගේ ළමා අරමුද, එවගේම අපේ කාරක සභාවට සහයෝගය දක්වන අපේ නියෝජ්‍ය කාරක නියෝජ්‍ය මහලේකම්තුමිය විශේෂයෙන්ම ඉන්දිරා සහ හෂ්මිටත් මගේ ස්තුතිය පුද කරමින් සමාජික මන්ත්‍රීතුමාලාතුමියන්ලා සියලු දෙනාටත් මේ කාර්යභාරයේ සහයෝගය දක්වපු සියලු දෙනාට ස්තුතිය පුද කරමින් මම නිහඬ
වෙමි. ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
ඔව්, විපක්ෂනායකතුමා තව එකක් ඉදිරිපත් කරන්න තියෙන එකකින් කළක.
ගරු කතානායකතුමනි, ඔබතුමාට පෙර දැනුම් දුන් ආකාරයට මට අවසරය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද ලෝක කාන්තා දිනය, අපි හැමෝම පිළිගන්නවා මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතින්නේ සවි බල ගැන්වුණු කාන්තාව, ඒ කාන්තා ශක්තිය මත අපේ රටේ 52% කාන්තාවන්, ඒ වගේම කම්හල්වල ආයතනවල කාන්තාව 127ක් රැකියා කරනවා, 133ක් ගෘහණියෝ විදියට වැඩ කරනවා, නිදහස් වෙළඳ කලාපවල ශ්‍රමිකයන්ගෙන් 85% කාන්තාවන්, තේවතුවල දුක් විඳින්නේ කාන්තාවන්, මැද පෙරදිග ජීවිත කැප කරන්නේ කාන්තාවන්, අත්ත වශයෙන්ම අද රට දුවන්නේ කාන්තාවන්ගේ ප්‍රමුඛත්වයෙන්. ඒ වගේම රටේ බර දරාගන්නෙත් කාන්තාවන්. ගෙදර සමාජිකයින්ගේ කුසගින්න නිවලා වතුර කෝප්පයක් දීලා කුස පුරවා ගන්න කාන්තාවන් ලක්ෂ ගණනක්, දසලක්ෂ ගණනක් අපේ රටේ සිටින. මේ කාන්තාවට නිසි තැන ලබා දීමේ අරගලය කාලාන්තරයක් තිස්සේ පැවතුණා. ලෝකය වෙනස් වෙනවා. ගරු කතානායකතුමනි, දියුණු වෙන සමාජයේ කාන්තාවන්ට සමාන තැන ලබා දීමට කටයුතු කරනවා. ප්‍රංශ ජනාධිපති ඉමෑනුවෙල් මැක්‍රෝන් සිය අමාත්‍ය මණ්ඩලයේ හරි අඩක්ම කාන්තාවන් පත් කරගත්තා. ක්‍රීඩා ඇමතිනිය හැටියට ඔලිම්පික් පදක්කම් 5ක් දිනා ඇති ශේෂ්ත්‍රී නම දිනු කාන්තාවක් පත් කරගත්තා. ආරක්ෂක අමාත්‍යවරිය කාන්තාවක්. කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රුඩෝ සිය අමාත්‍ය මණ්ඩලයේ හරි අඩක් පුරව ඇත්තේ කාන්තාවන්ගේ. ස්කැන්ඩිනියාවුණු රටවල් ඇත්තෙත් ඒ වගේ තත්ත්වයක්. ඒ වගේම අපේ අසල්වැසි ඉන්දියාවෙත් පංචායතී රාජ ක්‍රමය තුළ කාන්තා නියෝජනත්වයට ඉහළ තැනක් ලබා දෙනවා. නමුත් කනගාටුට කාරණාව අපේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනත්වය 5%ක් පැණි සුළු ප්‍රමාණයක්. විශේෂයෙන්ම රටේ දේශපාලනය තුළ බොහෝ දිනකගේ අප්‍රසන්න භාවයක් තිබෙන මොහොතක කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම වැදගත්. විශ්වවිද්‍යාලය ගත්තත් වැඩිපුර ඉන්නේ කාන්තාවන්. ගුරු ශේෂ්ත්‍රය ගත්තත් වැඩිපුර ඉන්නේ කාන්තාවන්. සමිති සමාගම් ගත්තත් වැඩිපුර ඉන්නේ කාන්තාවන්. හැබැයි කාන්තාවට ඉදිරියට යන්නට බාධක වැඩි, අභියෝග වැඩි. හැබැයි බොහෝ තැන්වල අවස්ථාව ලැබුණු අවස්ථාවේ බහුතර කාන්තාවන් තමන්ගේ දක්ෂතාවය පෙන්නලා තිබෙනවා, දහසක් අභියෝග මැද්දේ. නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕන, අපේ රටේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉතාමත්ම අඩු මට්ටමක තිබෙන්නේ, 33% වගේ ප්‍රමාණයක්. අපි ඒක ඉහළට දමන්නට ඕන. අද කාන්තා හිංසනය, අපයෝජනයට ලක්වන කාන්තාවන්, හිරිහැරයට, ඒ වගේම දූෂණයට, ඒ වගේම පහර කැසීම් වලට ලක්වන කාන්තාවන්, නිවසේ හෝ වේවා, වැඩබිමේ හෝ වේවා, නිවසේ සිට වැඩබිම දක්වා හෝ වේවා, අද කාන්තාවන්ට තිබෙන්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමිවෙන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳව වාර්ෂික වාර්තා දිහා බලනකොට, ගරු කතානායකතුමනි, 2006 සිට 2021 දක්වා ශ්‍රී ලංකාව ස්ථාන 113කින් පහත වැටිලා තිබෙනවා. අපිට වැඩිය රුවන්ඩාව, බංග්ලාදේශය, ෆිලිපීනය වැනි රටවල් විශාල ප්‍රගතියක් ලබලා තිබෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ගරු කතානායකතුමාට, අපි 2019 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ විශේෂයෙන්ම කාන්තා සෞඛ්‍ය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරා. ඒක එදා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ සමච්චලයට ලක් කරා. හැබැයි ඉන් පසුව මට මතකයි මේ සභාගර්භය තුලදීම එදා පවිත්‍ර වන්‍යාරච්චි මැතිනිය ඇමතිවරයක් හැටියට කටයුතු කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරන වෙලාවේ මේ සභාවේදීම කිව්වා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරපු යෝජනා නිවැරදි, ඒක අපි ක්‍රියාවට නංවන්න. මම පෙන්වලා දුන්නා ස්කොට්ලන්තයේ සියලුම කාන්තාවන්ට ඒ සෞඛ්‍යමය පහසුකම් ලබා දෙනවා. හිටපු නවසීලන්ත අග්‍රාමාත්‍යතුමිය ජසින්ති ආදන් ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල් දැරියන්ට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. නමුත් අදටත් මේ මොහොතේ මේ රටේ ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ කාරණාව කියනකට කවුරුත් අමනාප වෙන්නට එපා. මම දන්නවා සුසිල් ප්‍රේමචන්ද මැතිතුමා ඊයේ දවසේ ඒක පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරා. මං හිතනවා කනගාටුව ප්‍රකාශ කිරීමෙන් ඔබතුමා සමාව ඉල්ලන්නට ඕන. අපේ කවිරත්න මැතිණිය යම් අදහසක් ඉදිරිපත් කරනකොට ඒ කතා කරපු විලාශය මම නම් හීනකින්වත් හිතුවේ නැහැ ඔබතුමා වගේ උගත් පුද්ගලෙක් කවදාවත් ඒ වගේ වචන හසුරුවයි කියලා. මට හිතා ගන්න පුළුවන් අර වෙනත් ඔය යම් යම් අය ඒ වගේ වචන හසුරුවීම් කරා නම්. හැබැයි ඒ පාවිච්චි කරපු වචන මං හිතන්නේ ඉතාමත්ම පිළිකුල් සහගතයි, ඉතාමත්ම නින්දිතයි. ඒ නිසා මං හිතන්නේ ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තර කාන්තා දිනේ කණගාටුව ප්‍රකාශය කිරීම නෙවෙයි, දැන් මම නම් වරදක් කරොත් මම සමාව ඉල්ලනවා කියලා එලිපිට කියනවා. ඒක කියන්නට මං හිතන්නේ කසේරුකාවක් කොඳුනාරටියක් කොන්දක් තියෙන්නට ඕන. ඉතින් මම හිතනවා අද ජාත්‍යන්තර කාන්තා දිනේ බොහොම හොඳ දවසක් ඇත්ත වශයෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න නෙවෙයි සමාව ඉල්ලන්න. ඒක වරදක්. ඒකෙන් ඔබතුමාට අභිමානයක් අහිමි වෙන්නේ නැහැ. ඔබතුමාගේ අභිමානය තව දුරටත් වර්ධනය වෙනවා. ඒ වගේම මම ගරු කථානායකතුමාට කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම එතුමියට ඒ සිද්ධිය සිද්ධ වෙලා එතුමිය වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක් මේ පාර්ලිමේන්තු සභාගර්භයටම ඔබතුමන්ලට බාර දීලා තියෙනවා. එතකොට මේකේ කථානායකතුමා ඉන්නවා. එතකොට නියෝජ්‍ය ලේකම්වරියක් හැටියට කාන්තාවක් සිටින්නේ. හැබැයි එතුමිය ඉදිරිපත් කරපු ඒ වරප්‍රසාද ප්‍රශ්නය පස්සට ගිහිල්ලා තවත් වෙනත් ගරු මන්ත්‍රීවරයෙක් සිකුරාදා දවසක නඩු තීන්දුවක් කේන්ද්‍ර කරගෙන ඉදිරිපත් කරපු වරප්‍රසාද ප්‍රශ්නය ඉස්මතු වුණා. එතනින්ම තේරෙනවා මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ 105ක් ඉන්න සොච්චන් ප්‍රතිශතයක් මට කතා කරන්න අවස්ථාව දෙන්න. 105ක් සොච්චන් ප්‍රමාණයක් ඉන්න කාන්තාවක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රොසීඩියස් හරහා හිංසනයට ලක් වෙලා සිටිනවා. ඒ හිංසනය මම හිතන්නේ එතනින් අපි ඒ හිංසනය වළක්වමු. එතුමිය තමයි ප්‍රිවිලේජ් ඉෂුව එක ඉස්සෙල්ලම ගෙනාවේ. ඊට පස්සේ ගෙනාවු ප්‍රිවිලේජ් ඉෂුව එකට ප්‍රමුඛත්වය ලබා දීම ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි ඒකත් කාන්තා හිංසනය. ඒ නිසා මම ඒකත් පෙන්නුම් කරමින් ඔව් ඒක පැහැදිලිවම කාන්තා හිංසනයක් තමයි. එහෙම නැත්නම් එතුමියගේ ප්‍රිවිලේජ් මෝෂන් එක ඉස්සෙල්ල දෙන්න තිබ්බනේ 12 ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රිවිලේජ් මෝෂන් එක. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කාන්තා සමානාත්මතාවය ගැන කතා කරන මොහොතක අපි මේ පාර්ලිමේන්තුවෙන්ම ඒ ආදර්ශය රටටත් ලෝකයටත් ලබා දෙමු කියලා යෝජනා කරමින් මට මේ අදහස ඉදිරිපත් කරන්නට ඉඩ ප්‍රස්තාව ලබා දුන් ගරු කථානායකතුමාට මගේ ස්තුතිය පුද
කරනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ කෙටි සහ මධ්‍යම කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව ජාතික සභා අනුකාරක සභාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි අනුකමිටුව විදියට 17ක් නැත්නම් සාකච්ඡාවට 17ක් නොයෙක් අංශයන් ආවරණය වෙන විදියට පැවැත්වුවා. ඒ වගේම තමයි ක්‍රියාකාරී කමිටු 5ක් හරහා නොයෙක් ක්ෂේත්‍රයන් අපි මුණ ගැහුණා. අපි අපේ අවධානයට යොමු වෙච්ච කාරණයක් මම ජාතික සභාවත් දැනුවත් කරපු කාරණයක් තමයි ගරු කථානායකතුමනි, මේ හැම අමාත්‍යංශයක්ම කාලානුරූපව ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා. හැබැයි එක එක් අමාත්‍යංශයේ ප්‍රතිපත්ති අනිකුත් අමාත්‍යංශයත් එක්ක පෑහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගැලපෙන්නේ නැහැ. නැත්නම් එකට එකක් ඕවර්ලැප් වෙනවා. ඒ වගේම තමයි ආණ්ඩු මාරු වෙනකොට අමාත්‍යංශවල ප්‍රතිපත්තීන් මාරු වෙනවා. සමහර අවස්ථාවලදී එකම ආණ්ඩුවේ අමාත්‍යවරු මාරු වෙනකොටත් ඒ අමාත්‍යංශයේ ක්‍රියාත්මක කරන්නා වූ ප්‍රතිපත්තීන් ගරු කථානායකතුමනි වෙනස් වෙනවා. බොහෝ වෙලාවට අපි ඉතිහාසය දැකලා තියෙන්නේ දේශපාලන පක්ෂවල මැතිවරණ පොරොන්දු පත්‍රය තමයි ජාතික ප්‍රතිපත්ති විදියට හඳුන්වන්නේ. උදාහරණයකට 2005 සිට මහින්ද චින්තනය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණා. ඒ වගේම යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඒ ප්‍රතිපත්ති පැත්තක තියලා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා. පහුකාලීන සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වුණා. දැන් තවත් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අනුව කිසිම ආණ්ඩුවකට කිසිම අමාත්‍යවරයෙක්ට හෝ නිලධාරියෙකුට දීර්ඝකාලීනව ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකරොත් ඒ පිළිබඳව වග කියන්නේ කවුද? ඒ රෙස්පොන්සිබිලිටි එක කාගේද? අකවුන්ටබිලිටි කාගේද? කියන ගැටලුව මේ හැම ආයතනයක් තුළම අපි දැක්කා. ඒ නිසා අපි ජාතික ප්‍රතිපත්ති ගොඩනැගීමේ අනුකාරක සභාව විදිහට ඔබතුමාගේත් ගරු අග්‍රමාත්‍යතුමාගේත් ජාතික සභාවෙත් අනුමැතිව ඇතුව අපි ක්‍රියාකාරී කමිටුවක් පිහිටෙව්වා. ජාතික කොමිසම් සභාවක් පිහිටවන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව, නැත්නම් නැෂනල් කමිෂන් එකක් to transform ශ්‍රී ලංකා කියන සංකල්පය යටතේ දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොමිසමක් පිහිටවන්න. ඒ සඳහා අපි ක්‍රියාකාරී කමිටුවේ ගරු ජනාධිපති ලේකම්තුමත් ගරු අග්‍රමාත්‍ය ලේකම්තුමත් ඇතුළු 35 දෙනෙක්ගේ ක්‍රියාකාරී කමිටුවක් ෆ්‍රේම්වර්ක් එකක් ගරු කතානායකතුමනි හදලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ජාතික සභාවට ඒ ෆ්‍රේම්වර්ක් එක ඉදිරිපත් කරා. අද ඒ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක නැත්නම් ඒ ෆ්‍රේම්වර්ක් එක ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සභාගත කරනවා වගේම ඉදිරියේදී මහජන අදහස් සහ ඒ පිළිබඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඒ පිළිබඳ අවධානයක් වුමනාවක් තියෙන පිරිසටත් ලබා දීලා ඔවුන්ගේ අදහසුත් ඒ සඳහා ලබා ගන්න කරු කතානායකතුමනි බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාව තමයි බොහෝ දෙනෙක්ගේ විශ්වාසය තමයි මෙය පාර්ලිමේන්තුවේ විවස්ථා සංශෝධනයක් විදියට විවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියන කාරණය තමයි ඒ බොහෝ දෙනෙක්ගේ අදහස් වෙලා තියෙන්නේ. අනුකාරක සභාවේ නැත්නම් ක්‍රියාකාරී කමිටුවේ අදහස වෙන්නේ 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය විදියට හෝ මේ ගෙන එය යුතුයි කියලා මේ ආයතනය පිහිටවීම තුළදී විධායකයේ යටතේ විවස්ථාදායකට වග කියන ආයතනයක් විදියට ජාතික සභාව යටතට පත්වෙන ආකාරයට ඒ ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරන්න ඕනේ කියන විශ්වාසය තින්තින් අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම විශ්වාස කරනවා මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න බලාපොරොත්තු වෙන බොහෝ අයට අපි අපේක්ෂා කරන්නා වූ සිස්ටම් චේන්ජ් එක ප්‍රතිපත්ති දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් විදියට මේ කොමිසම් සභාව නැත්නම් මේ කමිෂන් එක නැෂනල් පොලිසි කමිෂන් එක පිහිටවීම තුළ අපට හැකියාව ලැබෙයි කියලා කරු කතානායකතුමනි.
එකී වාර්තා මුද්‍රණය කළුත්තේ යෝජනා කරමි. මීළඟ අංකයට පෙර ආතුව ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සුදේශකතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛනයේ අද දිනේ ඉදිරිපත් කරන ලද තව කොටසක් තියෙනවා ඇතුළත් කිරීමට මම ඉල්ලීමක් කරනවා. ඒ කොටස එකතු කිරීමට අවසර දෙන්නයි කියලා එම වාර්තාවේ අවසාන ඡේදය මම යෝජනා කරමි කියන තැන අවසන් වීමට පෙර ආතුව 2021 වර්ෂය සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ මුල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්යක සභාවට යොමු කළුත්‍යයි මම යෝජනා කරමි. රේගු ආඥාපනතේ 235 අධිකාරියේ 10 අයන්න වගන්තිය යටතේ ආනයනේ භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරුබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 නොවැම්බර් 30 දිනැති අංක 2308 ඇලයිරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ රේගු ආඥාපනතේ 235 අධිකාරියේ 10 අයන්න වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරුබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජනවාරි 4 දින ඇති අංක 2313 ඇලයිරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා පළ කිරීම ද නියෝගය මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, මම එකඟ වෙනවා අපේ ගරු විපක්ෂ නායකතුමා මීට මොහොතකට පෙර කළ ලද ප්‍රකාශයත් සම්බන්ධයෙන්. එවාගෙම මේ අස්සදි සඳහන් කරන්න අවශ්‍යයි, එතුමත් දන්නා මේ රටේ ප්‍රසිද්ධ ආයතනයක්. ඒ ආයතනය මගින් අපේ පාසල්වල නියම ව්‍යාපෘතියක් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන්ම බාලිකාවන් සඳහා යම් වත්කම් ප්‍රමාණය අඩුයි කියලා හිතෙන ප්‍රදේශවල ඒ ව්‍යාපෘතිය ආරම්භ කළා තියෙනවා. ඒ අනුව ඒ වැඩකටයුත්ත පුළුල් කිරීම සඳහා අමාත්‍යංශයේ මා ආයතනයත් සමග ඉදිරියට කටයුතු කරගෙන යනවායි කියන එක මම සඳහන් කරනවා. එතකොට අපිට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 12ක විතර ප්‍රමාණයක් ඒ අවශ්‍යතාවයේ තිබෙන මේ බාලිකාවන් ඉන්නවා. ඒ සියලු දෙනාටම අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ අවශ්‍යයට ලබා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේත් එකඟතාවය ඇතිව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් මම එතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන. එතුමාගේම යෝජනාවක් දැන් අපි නියම ව්‍යාපෘතියකට ආරම්භ කළා තිනවා. ඒක අපි ඉදිරියට ගෙනියන
මාජන වෙච්චන් පිළිගැනීම සාරති දුෂ්පන්ත මෙතුමා.
ගරු කතානායකතුමනි, වරකාපොළ මාහේනගම අංක 39 දරන ස්ථානයේ පදිංචි ජීයේ අනුමා කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්න.
චින්තක අමල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, වාරිපුල අවුලේගම ගලට බැඳි වැව යන ලිපිණේ පදිංචි ආර්යේ අමිලවංශ පෙරේරා මහතාගේ ලැබුණු පෙස්සමක් සහ වාරිපුල පොතු වැව යන ලිපිණේ පදිංචි WM අනුලාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වරප්‍රසාද ප්‍රශ්නේ රෝහිණි කෛරත්නතුමනි.
ගරු කථානායකතුමනි, අද ජාත්‍යන්තර කාන්තා දිනය දවසේම කාන්තාවන්ගේ වරප්‍රසාද අහිමිවීම සම්බන්ධයෙන් කතා කරන්න වීම මං හිතනවා දෛවයේ සරදමක් කියලා. ගිය වසරෙත් කාන්තා දිනය ආසන්න වෙනකොට මෙවැනිම සිදුවීමක් සිද්ධ වුණා. ගරු කථානායකතුමනි, 2023-2024 තමයි මම වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ලිපිය ඉල්ලීම් කරන්නේ. නමුත් කනගාටුවට කාරණාව, මට පසුව වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ලිපියට අවස්ථාව දීලා මාව පස්සට දැමීම සම්බන්ධයෙන් අද කාන්තා දිනයේ, අර අද තේමාව කාන්තා දිනයේ එම්බ්‍රෙස් ඉක්විටි, සාධාරණත්වයේ වැළඳ ගමු කියලා. ඒ කියන සාධාරණත්වය කොතනද තියෙන්නේ කියන එක මම ඔබතුමාට
ඔබතුමිය ඒක බාර දුන්නේ ඊයේ හවස මට.
අර කථානායකතුමනි, ඒ බාර දීපු එක අස්සම් කරලා ඒ අදාළ පොතේ ලියලා තියෙනවා. එහෙමනම් ඒ විදිහ වැරදිනම් ඒක දැනුවත් කරන්න තිබුණා, බාර ගන්න නැතුව ආපහු එවන්න තිබුණා. මොකද මීට පෙර බාර දීපු ලිපිවලත් අපේ විපක්ෂ නායක කාර්යාලයෙන් ඒ කටයුත්ත කරලා තිබුණා, ඒ පූර්වාදර්ශය තිබුණා. එනිසා මම නැවත වතාවක් කියනවා, ඒ ලෝක තේමාව වෙච්ච සාධාරණත්වයේ වැළඳගමු කියන එක කොතනද තියෙන්නේ කියන එක මම මේ වෙලාවේ මේ ගරු සභාවෙන් ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම ගරු කථානායක තිමුණි, එදා ඇතිවෙච්ච ගැටලුව තමයි 2023-2024 වෙනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු මණ්ඩලය රැස් වෙලා සිටින අවස්ථාවේදී යම් කිසි සිදුවීමක් පල්ලෙහා සිද්ධ වුණා. මම පැහැදිලිවම කිව්වා මේ අවස්ථා දෙක ගලපගන්න, පටලවා ගන්න එපයි කියන එක. එහිදී අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ රාජකාරියේ යෙදුණු ගුරු භවතුන්ට පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කරලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යතුමා හැටියට අධ්‍යාපන අමාත්‍යතුමා ගත්ත නීතිමය ක්‍රියාමාර්ගයේ කුමක්ද යන්න කියන එක තමයි මගේ ප්‍රශ්නේ වුණේ. ඒ වෙලාවේදී මට බාධා කිරීම සිද්ධ වුණා රාඝවන් ඇමතිතුමාගෙන් සහ ඩයනා ගමගේ ඇමතිතුමියගෙන්. මම ඒ වෙලේ ඒ දෙන්නට නිශ්ශබ්දව වාඩි වෙන්න කියනකොට සභානායක සහ අධ්‍යාපන අමාත්‍යවරයා වෙච්ච සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිතුමා අසභ්‍ය වචනයක් ප්‍රකාශ කරා. එතකොට මම ගුරුවරිය කාන්තාවක වගේම ගුරුවරියක් විදිහට මේ ගැටලුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන වෙලාවේදී මේක මේ විදිහේ වචනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොච්චර ඒක සදාචාර සම්පන්නද කියන එක මම මේ සභාවෙන් නැවත වතාවක් අහනවා. ඒක සමාජ මාධ්‍ය හැමතැනම ගිහින් තිබුණා. ඒතකොට කාන්තාවක සහ මන්ත්‍රීවරියක ඒ වගේම ගුරුවරියක හැටියට මම දැඩි අපහසුතාවයකට පත් වුණා. මා පමණක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්ම ගරු ඇමති කථානායකතුමනි, වැරදි ආකල්ප සමාජගත වීම මේක තුල තවත් වැඩි වෙලා තියෙනවා. එනිසා මම කියනවා, සංවර්ධනයේ රටක සංවර්ධනය හෝ සමාජයක සංවර්ධනය, ඒ වගේම රටක හෝ සමාජයක සભ્યත්වය කියන එක මනින එක නිර්ණායකයක් තමයි රටක් සමාජයක් ඒ රටේ කාන්තාවන්ට සහ දරුවන්ට සලකන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර සම්බන්ධ තමයි එක නිර්ණායකයක් වෙන්නේ රටක සංවර්ධනයත් සભ્યත්වයත් කියන එක තීරණය කරන එක. එතකොට අද සමාජයේ කතාබහක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට උගතුන්ම එවන්න ඕනි කියලා. එතකොට මම ආපහු ප්‍රශ්න කරනවා ගරු කථානායකතුමනි, මේ උගතුන් අපි දන්නවා උගත් මහත්තුරු කතා කරපු හැටි අපි දැක්කා. එතකොට උගත්කම විතරක් මේ පාර්ලිමේන්තුවට සුදුසුද? මොකද්ද එහෙමනම් මේ හික්මීම කියන එක අපි කොතනින්ද හදාගන්නේ කියන එක මම ඔබතුමාට මතක් කරන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුව පිරිහීම රුපියල අවප්‍රමාණය වුණාටත් වඩා වැඩි වේගයකින් තමයි ගියේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ පාර්ලිමේන්තුවේ 2020න් පස්සේ මම අවස්ථා හතරක් දැකලා තියෙනවා. එකක් තමයි තලතා අතුකෝරල මැතිනිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච සිද්ධිය. දෙවෙනි අවස්ථාව මා සම්බන්ධයෙන් තිස්ස කුට්ටිය ආරච්චි මන්ත්‍රීතුමා ඇතිවෙච්ච තත්ත්වය. ඊළඟට තුන්වෙනි අවස්ථාව ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිතුමිය සම්බන්ධයෙන් සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා අතර ඇතිවෙච්ච සිද්ධිය. හතරවෙනි සිද්ධිය මා සහ සුසිල් ප්‍රේමජයන්ත් අධ්‍යාපන ඇමැතිතුමා අතර ඇතිවෙච්ච සිද්ධිය. එතකොට මේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි, දඬුවම මොකද්ද? මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට මොවා වෙලා මේ කාන්තාවන් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම මොකද්ද? වරප්‍රසාද කමිටුවක් තියෙනවා. ගරු සභාපතිතුමා මෙතන ඉන්නවා. දැන් එතුමා නැහැලු. කමිටුවක් තියෙනවා. ඒතර මේ ඔබතුමත් එක්ක මම ඊයේ පෞද්ගලිකව කතා කරනකොට ඔබතුමා කිව්වා මෙන්න මේවා තමයි දඬුවම්. මොකද්ද? අවවාද කිරීම, සමහව ගැනීම තමයි ප්‍රධාන වෙන්නේ. අනික් අවස්ථාව තමයි සභා නායක විසින් ඒ අදාළ මන්ත්‍රීවරයාගේ සැසිවාර දින කීපයකට තහනම් කිරීම. එතකොට දැන් වැටත් නියරත් ගොයම කාපුහම මොකද්ද කරන්න කියන එක පිළිබඳව ගැටලුවක් එනවා. එතකොට සභා නායකවරයාගෙන් එහෙම දෙයක් වෙනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒ නිසා මම මේ සභාවට යෝජනා කරනවා මේ කාන්තා හිංසනය විතරක් නෙවෙයි වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් තියෙන නීති රීති රෙගුලාසි මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ වෙනස් කරගන්නට කාලය ඇවිල්ලා තියෙනවයි කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දකින්නවා ගරු කථානායකතුමනි, කථා අදාළ ඇමතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කණගාටුව ප්‍රකාශ කරා. කණගාටුව ප්‍රකාශ කරලා මම හිතනවා ඒක අත්වැරද්දක් වුණා නම් එදාමයි ගන්න තිබුණේ සමාව ගැනීම හෝ කණගාටුව ප්‍රකාශ කිරීම. ඔබතුමාට දින 11ක් ගියා. ඔබතුමාට දින 11ක් ගියා සමාව ගන්න. නැත්නම් සමාව ගත්තේ නැහැ කණගාටුව ප්‍රකාශ කරන්න. එතකොට ඒකත් සමාජයෙන් ආපු විරෝධය තුළ ඔබතුමා දකින්න ඇති ඔබතුමාගේ චරිතයට කොච්චර හානියක් සිද්ධ වුණාද පහුගිය දවස්වල සමාජ මාධ්‍ය. මම ඒව මෙතන ගෙනල්ලා කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම ඔබතුමා ඊයේ ප්‍රකාශයක් කරා ඒක මාව ඉලක්ක කරගෙන නෙවෙයි කිව්වේ කියලා. එහෙමනම් මං අහනවා ඔබතුමා ඒ වෙලේ ඉලක්ක කරගත්ත කාන්තාව කවුද? ඒ කාන්තාවට ඒ කතාව කිව්වත් මම කියනවා ඒක වැරදි. මොකද ඒ විදිහට කාන්තාවක් එලිපිට කාන්තාවක් තියා පුරුෂයෙක්වත් එලිපිට ඒ විදිහට හෙලාපෙලා කතා කිරීම ඔබතුමා වැනි කෙනෙකුට මම හිතනවා සුදුසු නැහැ කියලා. ඒ වගේම ඔබතුමා අධ්‍යාපන ඇමතිතුමා, ඔබතුමා දන්නවා ගුරුවරයා කියන කෙනා පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ. ගුරුවරයා දිහා බලාගෙන තමයි දරුවෝ හැදෙන්නේ. එතකොට ඒ ගුරුවරුන් මෙහෙවා ගන්න අමාත්‍යවරයා හැටියට ඔබතුමා මොනතරම් පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේද කියන එක මම ඔබතුමාට මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරලා සිටිනවා. මොකද ගුරුවරයා කියන්නේ බොහොම උත්තම පුරුෂයෙක් නිසා. ඒ නිසා මම ඔබතුමාට කියනවා අතීතයේ සිටපු අධ්‍යාපන ඇමතිවරුන් දෙස නැවත වතාවක් හැරිලා බලන්න. ඒ අය කරපු ක්‍රියාදාමයන් දිහා හැරිලා බලන්න. ඔබතුමා යම් යම් අවස්ථාවල අධ්‍යාපන ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට හැසිරුණ ආකාරය ඒ අයත් එක්ක ගලපලා බලන්න මම ඒවා කියන්නේ යන්නේ නැහැ. සමාජ මාධ්‍ය ජාලවල තිබුණු දේවල් දිහා බලාගෙන මම මේ කතා කරන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, මම කියනවා මේ සිදුවීම පාර්ලිමේන්තුවේ සජීවීව ප්‍රකාශ වුණා. ඒවලේ මේ ගැලරි එකේ ළමයි හිටියා. මොකද එතුමාම කිව්වා. ඒ වගේම එතුමා මට පැහැදිලි කරා මෙන්න මෙහෙම කතාවක්. ඔබතුමාලට මතක ඇති මේ පාර්ලිමේන්තු උසාවියේ කතා කරන විදිහක් තියෙනවා, පාර්ලිමේන්තුවේ කතා කරන විදිහක් තියෙනවා කිව්වා. එතකොට එතුමා කතා කරපු විදිහ ගැලපෙන්නේ උසාවියටද පාර්ලිමේන්තුවටද දෙල් කඳ පොළටද කියලා මට ගැටලුවක් තියෙනවා ගරු කථානායකතුමනි. ඒ නිසා ඒ වගේම මම කියනවා මෙන්න මේ මාව අපහසුතාවයකට පත් වුණා. ඒ නිසා මගේ වරප්‍රසාදයක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මම මේ යෝජනාව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ගමන්ම මම මේ වෙලාවේ මතක් කරනවා ගරු ඇමතිතුමාට විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම 225 සියලුම දෙනාට අපි සමහව ගන්න නම් ඊට කලින් හොඳයි සමහව ගන්න වෙන විදිහේ වැඩ නොකර ඉන්න එක. අද මම මේ වෙලාවේ ඉදිරිපත් කරනවා ධම්මපදයේ ගාථාවක් තියෙනවා. නතං කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටිසේවති. එකින් කියන්නේ යමක් කොට පසුතැවෙන්නට වේද, යමක විපාකය කඳුළු පිරුණු මුහුණින් යුක්තව අඬමින් විඳින්නට සිදුවේද, එබඳු පාප කර්ම නොකිරීම යහපත්ය. ස්තුති.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රෝහණ බණ්ඩාර මැතිතුමා.
මම මටද මයික් එක මගේ ගාව තියෙන්නේ මොකද?
ඔව්.
හරි ගරු කථානායකතුමනි, ඊයේ සභාවේදී ශාන්ත බණ්ඩාර ඇමතිවරයා කරපු ප්‍රකාශයක් ගැනයි කතා කරන්නේ. ඒ ස්ථානයට දැන් නාරම්මල ඔලියදෙනිය කියන වතුයායේ මැද විශාල පස් කැපීමක් සිද්ධ වෙලා තිබුණා. එතකොට ඒ වතුයායෙන් ඒක කඳු සහිත ඉඩමක්, ඒකෙන් පෝෂණය වෙනවා නාරම්මල නගරයට ජලය සපයන ප්‍රධාන ජලමූලාශ්‍රය ජල පොම්පය ඒ වතුයායේ එක කොනක පිහිටලා තියෙනවා. අනිත් බෑවුම පිහිටලා තියෙනවා ඒ නාරම්මල ප්‍රදේශයේ රම්මුතුගඩ ප්‍රදේශයේ තියෙන විශාල වැවක පෝෂක කලාපයක් හැටියට කටයුතු කරනවා. එතකොට දැන් මේකේ විශාල පස් ජාවාරමක් බොහොම අන්තනෝමතික විදිහට භූවිද්‍යා දෙපාර්තමේන්තුවට ආවා. ඒගොල්ලෝ මේ මෑත දවසක ඒගොල්ලෝ ඒක පිළිගත්තා. ඒක එයාගේ අතින් වෙච්ච වැරද්දක්ය. එතකොට ජනතා වතු සමාගම මණ්ඩලයේ සභාපතිවරයා කුරුණෑගල වතු සමාගමේ සභාපතිවරයාට කතා කරද්දිත් ඒගොල්ලෝ පිළිගත්ත එක වැරද්දක්, අපි මේක නවත්තනවා කියලා. එතකොට මුළු නාරම්මල නගර ප්‍රදේශයේම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ සියලුම මහා සංඝරත්නය අවට විහාරස්ථානවල සියලුම මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඒ උද්ඝෝෂණයට සහභාගී වුණා මේ කටයුත්ත නවත්තන්න. එතන චෝදනාව පැහැදිලිවම එල්ල වුණේ ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට තමයි. මේක ඔහුගේ අන්තනෝමතික ක්‍රියාවක් මත, ඔහුගේ බලපෑමක් මත මේ පස් ජාවාරම කරනවා කියන එක තමයි එල්ල වුණේ. ඒතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතෙන්ට සහභාගී වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මම. ඉතින් මම කිසිම අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවකදීවත් වොයිස් කට්ටයක්වත් මම දුන්නේ නැහැ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට විරුද්ධව. හැබැයි එතන හිටපු සියලුම ජනතාවගේ විවිධ පාර්ශ්වවල චෝදනාව එල්ල වුණේ ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට. ඒ නිසා මම මේ අවස්ථාවේද කියනවා, දැන් අපි දැක්කා අලව්ව ප්‍රදේශයේ පස් ජාවාරම පිළිබඳව ශාන්ත බණ්ඩාර ඇමතිවරයා ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු සතියක කතා කරා. ඒකෝර අලව්වේ පස් ජාවාරමට විරුද්ධව කතා කරන ශාන්ත බණ්ඩාර ඇමතිවරයා නාරම්මල එක මාසනේ නාරම්මල පස් ජාවාරමට පක්ෂව කටයුතු කරනවා නම් ඒක එතුමාගේ වැරද්දක් මිසක් ඒ ජනතාවගේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච අපේ වැරද්දක් නෙවෙයි. ඉතින් මේ දූෂණය, වංචාව, පස් වැලි, මැටි පස්, බොරළු වගේ දේවල් නිසා අපවිත්‍ර වෙලා තියෙන මේ දේශපාලනය, අපවිත්‍ර වෙලා තියෙන මේ මන්ත්‍රීකම් ඇමතිකම්, තවදුරටත් මේ විදිහට අපවිත්‍ර කරන්න හදනවා නම් මේ අය විශේෂයෙන් කනගාටුව පළ කරනවා. ජනතාවගේ උද්ඝෝෂණයක් වෙනුවෙන් මහජන නියෝජිතයෙක් හැටියට සහභාගී වෙච්ච මට චෝදනා කළ යුතු නැහැ ශාන්ත බණ්ඩාර ඇමතිවරයා. ඒක ජනතාවගෙන් මං හිතන්නේ ඒ සමාව ලබා ගත්තොත්, ඒ චෝදන ජනතාවත් එක්ක කතා කරලා ඒ විසඳුම ලබා ගත්තොත් හොඳයි කියන ප්‍රකාශය මේ අවස්ථාවේදී මම කරන්න
ඕනේ. දැන් අපිට තියෙනවා ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී සදාවන චර්යාධර්ම සංග්‍රහය. මේ සංග්‍රහය තුළ අපේ කවිරත්න මන්ත්‍රීතුමිය විසින් එල්ල කරපු ඒ පිළිවෙල ඔබතුමා වරප්‍රසාද කමිටුවට දානවාද කියන යෝජනාව ඔබතුමාගේ පිටු උනේ නැත්නම් ඒක ගන්නේ නැහැ. එතකොට ඒක කියවුනේ නැහැ. ඒෂායක වරක් ප්‍රසාද කමිටුට ගන්නවද නැද්ද කියන කාරණේ මගේ අංක එක ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි දැන් තුමේ කියනවා සභානායකවරයා තීන්දුවක් ගන්න ඕනි මන්ත්‍රීවරයෙක්ට වාරයක් දෙකක් ඉන්නවද කියලා. හැබැයි ඊට කලින් තියෙනවා ඔබතුමාට දෙන්න පුළුවන් දඩුවම් දෙකක්. එකක් තමයි දෝෂාරෝපණය කිරීම සහ තරවටු කිරීම. ද ලෝක කාන්තා දිනිය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ මුලසොල දරන කතානායකවරයා හැටියට ඔබතුමාට ඒ දඩුවම් දෙකෙන් එකක්වත් මේ කශේරුකාවදී කතානායකවරයා කියන කාරණේ පෙන්වන්න පුළුවන්ද මේ වෙලේ? මොකද අපි හැසිරිච්ච වෙලාවේදී ඔබතුමා ඒ දඩුවම දීලා තියෙනවා. ඒක හොඳයි. අපි ඒක අශෝභන ඇසුරන නම් ඒකේ දඩුවම දීලා තියෙනවා. එහෙනම් මේ අශෝභනේ දීලා තියෙන වෙලාවේ මේ චර්යා ධර්ම පද්ධතිය හරහා ගරු කතානායකවරයා හැටියට ලෝකෙට පේන්න කාන්තාවන්ට පේන්න ඔබතුමාට පුළුවන්ද මේ දණ්ඩ නීතියෙන් දෙකෙන් එකක් හෝ දැන් මේ මොහොතේ ක්‍රියාත්මක කරලා පෙන්වන්න?
දැන් ඒ ප්‍රශ්නේ වරප්‍රසාද කමිටුව යොමු කරලා තියෙනවා.
මම අහන්නේ ඔබතුමාට පුළුවන් රතු කතානායකතුමා කාන්තා දිනියේ වෙනුවෙන් පෙන්වන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට මේ නීතිය අනුව දෝෂාරෝපණයක් හා තරවටු කිරීමක් කරන්න. ගරු සභානායකතුමාට ඒ තරවටුව කරන්න පුළුවන් හයිය කතානායකතුමාට කියනවාද කියලා මම අහන්නේ.
ඒක එතෙන්දී ඔය කාරණා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා මේ කරන්නේ. ඒ වෙනම තැනක දැන් විභාගය වෙනවා ඒක. ඔව් මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
අයන්න එක වර්ෂ 2018 සිට වර්ෂයේ සිට 2022 නොවැම්බර් දක්වා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සංඛ්‍යාවද 286,500යි. අයන්න දෙක 2018 වර්ෂයේ සිට 2022 නොවැම්බර් දක්වා ණය ලබා දී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 250,727යි. අයන්න තුන මේ දක්වා ණය ලබා නොදුන් අයදුම්කරුවන්ට කඩිනමින් ණය ලබා දීම සඳහා දැනට මාසිකව ලැබෙන අවකරණ මුදල් යොදාගෙන සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්ති කෙන්ගලි සමුපකර සැකසුරුවම් සහ ණය දෙන සමිතිය විසින් ගෙවීම් කටයුතු කරනු ලැබේ. ආයන්න අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට කලින් අද මම හිතන්නේ ලෝක කාන්තා දිනේ අපි සියලුම සමස්ත කාන්තාවන්ට මේ රටේ උන්නතිය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනෙසිටින්ද ශක්තිය ආයි වාසනාව ලැබෙන්න කියන ඒ වගේම වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් රැකියාවේ නිල ආයතනයක් තමයි මම හිතන්නේ අපේ ගුරු වෘත්තිය ගත්තාම මම හිතන්නේ ගුරුවරුන් විදිහට විශාල මේ කාල සීමාවේ තමන්ගේ වැටුපහරහ තමන්ට ජීවත් වෙන්න අපහසුතාවයන් ගණනාවකට මුහුණ දෙලා ඉන්න වෙලාවේ මම හිතන්නේ එයට සහනයක් දෙන්න තමයි මේ අධ්‍යාපන සම්පකාර සමිතිය මම හිතන්නේ පිහි කරලා තියෙන්නේ. ඒතර විශාල අරමුදලක් තියෙන වගේම මම හිතන්නේ මේ හරහා දැන් අර වෙඳපොලින් නැත්තම් බැංකුවකින් ලබා ගන්න බැරි අඩු වටිනාකම අඩු පොලි අනුපාතයකට පොලින් මුදල් ණයක් ලබා ගන්න තියෙන තමන්ගේම අරමුදල් වලින් හැදිච්ච අරමුදලක්. ඉතින් ඒකේ මම හිතන්නේ විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා ණය ලබා ගැනීම සඳහා. ඒකට ඔබතුමාගේ අරමුදලෙන් සම්පකාර දෙපාර්තමේන්තුවේ අරමුදලක් තියෙනවා. ඔබතුමා මේකේ වාර්ෂිකව මේකට පොලි තමන්ගේ ලාභෙන් දායකත්වයක්වත් දෙනවා මේ සම්පකාර මේ අධ්‍යාපන සම්පකාර සමිතිනුත්. සම මේ බිලියන දෙකක් විතර මං හිතන්නේ මදියක් තියෙන්නේ මේ පොරොත්තු ලේඛනය සම්පූර්ණ කරවන්න. ඒ නිසා ඔබතුමාට බැරිද මේ බිලියන දෙක ඉක්මනින් ඔබතුමාගේ අරමුදලෙන් ලබා දීලා මේ පොරොත්තු ලේඛනයේ ඉන්න අයට ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට කරලා වැඩි සහනයක් ලබා දෙන්න ඉක්මනින් කටයුතු කළ හැකිද?
ගරු මන්ත්‍රීතුමනි, බිලියන දෙකක් නෙමේ මේකේ බිලියන දැනට අපිට අවශ්‍ය වෙනවා. දැනට තියෙන පොරොත්තු ලේඛනය සඳහා බිලියන 10.5ක ප්‍රමාණයක්. එතකොට මේක වැඩියෙන්ම මේ පොරොත්තු ලේඛනයේ ඇතුලේ අපේ රටේ ඔබතුමත් අපි සියලු දෙනා දන්නවා බැංකු පොලිය ඉතාමත් ඉහළ යද්දී 128%30% බැංකු පොලිය යද්දී මේ ආයතනයේ ණයක් දෙන්නේ 105%ට එහෙම නැත්නම් 106%ට. එතකොට විශාල අනිවාර්යයෙන්ම සෑම අයදුම් කරුවෙකුටම වුණාක් වෙනවා Tamanට එළිය ණය ගන්න ප්‍රමාණයට වැඩිය විශාල ප්‍රමාණයකින් ණය අඩු තැනකින් ණයක් ගන්න හැම දිනම උනන්දු වෙනවා. ඒ නිසා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබුණා. දැනට අපි ගණන් බලලා තියෙන විදිහට දැනට අපිට මේ තියෙන බිලියන 10.5ක මුදල ගෙවනවා නම් මේ තියෙන තත්ත්වයත් එක්ක අපිට අවුරුද්දක් විතර මාස 11ක් විතර යනවා මේ පොරොත්තු ලේඛනයේ තියෙන ප්‍රමාණය ඉවර කරන්න. ඒතකොට ඊට අමතරව ආපහු පිටිපස්සෙන් තවත් අයදුම් පත්‍ර එනවා. එනිසා තමයි අපි තීන්දුවක් ගත්තා කාණ්ඩ තුනක් සම්බන්ධව තීන්දුවක් ගත්තා. එකක් අපි මේ පහේ තියෙන පොලිය එකක් 7 කරනවා, 6 තියෙන පොලිය අපි 8 කරනවා, 8 තියෙන පොලිය 10 කරනවා. එතකොට යම් සාධාරණ පොලිය වැඩි කිරීම 100%කින් වැඩි කරලා ඒ වගේම තැන්පතු ප්‍රමාණය දෙන පොලිය 2%ක් වැඩි කරගත්තොත් අපිට විශාල තැන්පත් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපි ගණන් හදලා බලපුවම අපිට ඒ පුරෝකතරයට ගියොත් මේ අවශ්‍ය කරන මුදල අපිට මාස 6කදී මේ පොරොත්තු ලේඛනය අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දැන් අපි මේ තීන්දුව අරගෙන තියෙනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය අපිට පුළුවන් වෙයි මාස 6ක් යද්දී මේ පොරොත්තු ලේඛනය ලබා දෙන්න. ඒ වගේම පිටිපස්සෙන් ආයේ මේකට ඉදිරිපත් වෙන අය අයදුම් කරවෝ සාමාන්‍ය ඒ අයට මාසයකට මිලියන 200ක් 250ක් මේකට එකතු වෙනවා. සා ඒ අයටත් එතකොට පුළුවන් අපි විශේෂයෙන්ම සමාජික ගාස්තු ගැනත් ඒ සම්බන්ධව තීන්දුවක් කරන් තුන ඒ සම්බන්ධෙදී අපිට පුළුවන් ඉක්මනින් මේසා කටයුතු කරන්න. අපිට මං හිතන්නේ ඊළඟ මාසෙ ඉඳලා අපි වෙනදා ගෙවුව ප්‍රමාණයට වැඩි යම් ප්‍රමාණයක් අපිට ගෙවීමේ හැකියාව තියෙන නිසා අනිවාර්යයෙන් මාස 6ක් යද්දී මේක අපිට පොරොත්තු ලේඛනය ඉවර කරගන්න පුළුවන් වෙනවා.
ගරු ඇමතුමනි, මේ ප්‍රශ්නේ නම් ඔය ඔබතුමාගේ අධ්‍යාපන සම්පකාර සම්පත් නොවුනත් ඔබතුමාගේ විශේෂ සම්බන්ධ නිසා මම අහන්නේ. පහුගිය දවස්වල මහත් ආන්දෝලනයක ලක් වෙච්ච කාරණාවක් තමයි බිත්තර ආනයනය කිරීම සම්බන්ධව. එතකොට අපිට දැනගන්න ලැබුණේ මේක ග්ලව්ස් එකක් දාගෙන කඩන්න ඕන, ඒ වගේ විවිධ නිර්ණායක ගණනාවක් ගෙනාව. ඒ වගේම ඒ බිත්තර කොච්චර ප්‍රමාණයක් මේ නෝට ඔබතුමා ආනයනය කරලා තියෙනවද, ඒවා කොයි ආයතනද බෙදා හැරියේ, ඒවා ඒ පිටිපස්සේ නැවත ඒවා අර කියපු ක්‍රියාපටිපාටි අනුගමනය කරාද, ඔබතුමාලේ අධීක්ෂණය කරාද? ඒ වගේම මේක ගේනකොට අද කියනවා අපි අහුවා පෙරට ප්‍රධාන බිත්තර ව්‍යාපාරිකයෙක් ඔබතුමාගේ ඥාතියෙක් ගැන කියලා කියනවා. එතුමා කියනවා මේ දැන් වෙනකොටත් ලංකාවට කුරුළු වුණ මෙහර ඇතුළුලා තියෙනවා කියලා එතුමා ප්‍රකාශයක් කරනවා. ඒ වගේ මේක හරහා විශාල දූෂණයක් සිද්ධ වුණා කියලා කාරණේකුත් කියන නිසා ඔබතුමා තවමත් මේ පිළිබඳව පරීක්ෂණයක් කරනවද, නැත්නම් මේකේ දූෂණයක් සිද්ධ වුණාද, නැත්නම් අර කිව්ව විදිහේ ඉස්සරහා මේ අර කියාපු අනුගමනය කරන ග්ලව්ස් දාලා කැඩුවද, මේක හරහා කුරුළු වුණ ආවද කියන කාරණා පිළිබඳව ඔබතුමා දක්වන දායකත්වය මොකද, ඉදිරියේදී තවත් මේ වගේම බිත්තර ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම ඔබතුමා අහපු ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි උනත් ගරු මන්ත්‍රීවරයෙක් අහන නිසා මට ඕනනම් ඒකට උත්තරයක් නොදී ඉන්න පුළුවන්. නමුත් රටේ ප්‍රශ්නයක් තියෙන නිසා මම ඔබතුමාට ඒකට උත්තර දෙන්න කැමැතියි. විශේෂයෙන්ම ඔබතුමා අපි කවුරුත් දන්නවා පහුගිය කාල මාස කීපයක් තුළ මේ රටේ බිත්තර ප්‍රශ්නයකුත් බිත්තර මිල සම්බන්ධ ප්‍රශ්නයකුත් තිබ්බා. එතකොට වෙනදා මාත්‍යවරයා වශයෙන් මට ඒකට මැදිහත් වෙන්න උවමනාවක් එහෙම නැත්නම් මගේ රාජකාරී කටයුත්තක් කියන එක මම අවධානය කරනවා. එතකොට බිත්තර විතරක් නෙමේ මේ රටේ යම් හිගයක් ඇති වුණොත්, එහෙම නැත්නම් නිෂ්පාදන යම් කඩාවැටීමක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ආනයනය කරලා ඒ අවශ්‍ය කරන භාණ්ඩ ලබා දෙන්නත් රටේ ජනතාවට දරා ගන්න පුළුවන් මිලකට භාණ්ඩ ලබා දෙනකත් මගේ අමාත්‍යංශයත් අමාත්‍යරය වශයෙන්ුත් මට තියෙන වගකීමක්. ඒ නිසා තමයි මම පුළුවන් තරම් මාස ගණනාවක් මේ අයත් එක්ක සාකච්ඡා කරලා පාලන මිලක් දාලා රටේ පාරිභෝගිකයටත් නිෂ්පාදකයටත් සාධාරණයක් වෙන්න වැඩපිළිවෙලකට මම පුළුවන් තරම් උත්සාහ කරේ. හැබැයි ඒ අමාත්‍යංශයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ යටතේම තියෙන එම සෞඛ්‍ය හා සත්ව නිෂ්පාදන ආයතනයේ වාර්තාවලට අනුව ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා ලිඛිතව තමන්ගේ බිත්තර නිෂ්පාදනයේ 40%ක් අඩු වෙලා තියෙනවා කියන එක. ඒ 140 දිහා ගණන් බලපුවම මම අපි ඉස්සරහා මාස කීපයක් දිහා පුරෝකථනය කරපුවම විශේෂයෙන්ම උත්සව සමයක් එන්නේ. උත්සව සමයේ වෙද්දිත් විශාල බිත්තර ඉල්ලුමක් වැඩි වෙනවා. ඒ නිසා තමයි මම කැබිනට් මණ්ඩලයට යෝජනා කරේ මේ බිත්තර ආනයනය කිරීමක් අපිට කරන්න වෙනවා කියන එක. ඒ නිසා තමයි අපි ඒ අයගෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අපි ඒ සඳහා අපි අවසර ඉල්ලුවා. ඒ අනුව යම් කාලයක් විශාල කාලයක් අපි බලාපොරොත්තු නොවුනට වැඩිය විශාල කාලයක් එම ආයතනයේ ගත්තා. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් දීලා තියෙද්දි ඊටත් එහා ගිහිල්ලා ඒ නොකරපු නිසා තමයි නැවත කැබිනට් මණ්ඩලයේ නැවත රැස්වීමක් විශේෂ රැස්වීමක් දාලා අදාළ නිලධාරීත් එක්ක සාකච්ඡා කරලා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රමුඛත්වයෙන් අමාත්‍යංශ ලේකම්වරු සමග සාකච්ඡා කරන වැඩපිළිවෙලට ගිහිල්ලා අපි මාස එකහමාරක් දෙකකට පස්සේ තමයි අනුමැතිය ගත්තේ. ඒ ගත්තෙත් ලෝකේ තියෙන ඉතාමත්ම ඉහළම ලෝකේ තියෙන ඉල්ලන්න පුළුවන් ඉහළම සහතික ඉල්ලලා ඒ සහතික ලබා දෙනවා පමණක් ආනයනය කරන්න ලබා මේ තමයි ආනයනය කරන්න අපිට අවස්ථාව දුන්නේ. එතකොට මෙච්චර ලෝකේ තියෙන ලොකුම බිත්තර අපනයන කරන රටවල් පළවෙනි රටවල් පහ අතර තියෙන ඉන්දියාවෙත් මේ තියෙන සහතික ලබා ගන්න පුළුවන් ආයතන තියෙන තුනයි.
එතකොට ඒ ඉන්දියානු රජයේ විසින් අපිට එවලා තියෙනවා මේ සමාගම් 3යි මේ තුනකින් ලබා ගන්න කටයුතු කරන්න කියලා. එතනින් එක සමාගම් දෙකක් එකක් අපේ මිල ගණන් ඉදිරිපත් කියන අකමැති වුණා. ඒ අනුව අපිට එක සමාගමක් තමයි දැනට බිත්තර ලබාගෙන කැමැත්ත පළ කරලා තියෙන්නේ. ඔබතුමා කිව්වා අර මගේ ඥාතියෙක්ද කවුද කියන එක මම ඥාතිකම මට දන්නේ නැහැ. මොකද හේතුව ඥාතියෙක් කියනනම් ඒ ඥාතිකම අපේ ගමේ මිනිහෙක් දැක්කොත් මේ මෙයාගේ ඒ මනුස්සයාගෙන් ඔබතුමා අද ගිහිල්ලා ඇහුවොත් නලින් ප්‍රනාන්දුගේ මසිනා ගේ පෙන්නන්න කියලා ඒ මිනිහා ගේ පෙන්නන්න. ඒ කියන්නේ ඒ ඥාතියව අඳුරන්න ඕන. එහෙම ඥාතියින් මට 4500ක් ඒ ගමේ ප්‍රදේශයේ ඇති. නමුත් මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම විශේෂයෙන්ම කියනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට වගේම මටත් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් වශයෙන් මේ රටේ සෑම වගකීමක් පැවරෙනවා. අපි ඒ වගකීම් අරන් තමයි ඒ බහඬ ගෙනල්ලා රටේ ජනතාවට දෙන්නේ. නමුත් ඒ නිර්දේශයක් දුන්න සමහර අවස්ථාව එක එක නිර්දේශ දෙනවා උපරිම මේ තියෙන අවම ප්‍රශ්නයක් අවම කරගන්න උපදෙස් දෙනවා ඕන ආයතනයකින්. ඉතින් ග්ලව්ස් එකක් දාන්න කියලා කිව්වයි කියන එක එච්චර ලොකුවට ගණන් ගන්න දෙයක් නැමු. නමුත් අපිට තියෙන ඒ දේ සියලු දේ ඇතුළු අපි කරන්න අපි ආයතනයක් විදිහට ඒ ආයනනය කරන බිත්තර ආයනනය කරන ආයතනයේ රජයේ ආයතනයක් ඒ කටයුතු කරනවා. ඒකම කියන්න ඕන ඒ කියලා තිබ්බා ඔබතුමාත් දැන් කිව්වා අපි අද වෙනකන් එකම බිත්තරයක්වත් ගෙනල්ලා නැහැ. නමුත් ඔය කියන තැන කියනවා මේක හමුදාවට කණ්ඩ දුන්නා හමුදාවට දීලා තමයි මේක ටෙස්ට් කරුවේ කියලා මේ කුරුලින තියෙන මේක විශාල බරපතල ප්‍රශ්නයක්. මොකද හේතුව රජයේ හමුදාවක් කියන්නේ අපේ ජීවනාලය. අපි පළවෙනියෙන්ම අපිට පැසෙලා අපේ හමුදාව තමයි ආරක්ෂා කරගන්න. අපි කොයි වෙලේවත් අපිට ටෙස්ට් කරන්නේ නැතුව අපිට කුරුළු වුණ තියනවායි කියලා හිතන එකක් කවදාකවත් අපි හමුදාවට පාර දෙන්න රජයක් විදිහට අපි සූදානම් නැහැ. විශාල බරපතල ප්‍රශ්නයක්. මම ඒ නිසා ඒ සම්බන්ධව කටයුතු කරන්න කියන එක නීතිමය අංශවලට අද උපදෙස් දෙනවා. ඉතින් ඒ නිසා මේ ගම්වල ඉන්න එක එක්කෙනා එක එක මිනිස්සු බිත්තරකාරයෝ කුකුල් කොටුකාරයෝ කියන දේ හැමදේම මට කරන්න බෑ. මම රටේ පාරිභෝගිකයා වෙනුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. නිසා අනිවාර්යයෙන්ම යම් බිත්තර ප්‍රමාණයක් මේ රටට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය ගෙනල්ලා පාරිභෝගිකයා ආරක්ෂා කරන වැඩ පිළිවෙලට යනවා. මොකද අපි ඉතිහාසයේ හැමදාම දිහා බැලුවොත් අපේ රටට අවශ්‍ය කරන දෙයක් මදිපාඩුවක් වුණොත් ඒ අඩුපාඩුව ගෙනල්ලා අපි යම් කාලයකට ඒක පාලනය කරගන්න එක ඕනම වෙළඳ ඇමතිවරයෙක්ගේ රාජකාරියක්. ඒකට මට ගැහුවයි කියලා බිත්තර වැඩියෙන් හම්බෙන්නේ නැහැ. කිකිලියෝ බිත්තර දෙක ගන්න දන්නෙත් නැහැ. අපි පහුගිය කාලේ දිහා බැලුවම අපි හාල්ලා නැනේ කරා. මීට වැඩිය ලංකාවේ තියෙන පළවෙනිම ගොවි නිෂ්පාදන ද්‍රව්‍ය තමයි හාල්. නමුත් අපිට හාල් ගේන්න උනා. අපි ඒක හාල් දීලා රටේ මිනිස්සු පෝෂණය කරලා ජීවත් කෙරුවා. හැබැයි අපිට අපි කන්නේ කැපෙද්දි ඒ අවශ්‍ය කරන හාල් ප්‍රමාණය අපි නවත්තලා මේ දේශීය හාල් වලට අපි අනුගත වුණා. ඉතින් ඒක වෙළඳ ඇමතිවරයෙක් මේ රස්සාවත් නොකරනවා නම් වෙළඳ ඇමතිවරයා කරන්න තියෙන රස්සාව මොකද්ද කියන එක මම විශේෂයෙන්ම මේ සභාවෙන් අහනවා. විශේෂයෙන්ම ඔබතුමාලා මම පෞද්ගලිකව මම සන්තෝෂ වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් මේ ගැන හඬත් ඕන. ඒ වගේම කරුණා කරලා අපි සභාවේ සියලු මන්ත්‍රීවරු වශයෙන් අපේ ගරුත්වය රැකගෙන මේ කටයුතු කරනවා නම් අපිට සහයෝග දෙනවා නම් මම ඉතාමත් සන්තෝෂ වෙනවා.
බොහොම ස්තුතියි. තුෂාරින්දුනුල් අමරසේන මැතිතුමා
මටත් පොඩි පැහැදිලි කරගැනීම
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.
ගරු ඇමතිතුමා මම නියෝජනය කරන ආසනයත් පඬුවස්සවර බිත්තර ව්‍යාපාරයේ නිරත විශාල ගොවියන් පිරිසක් ඉන්නෝ. දැන් ඔබතුමා සඳහන් කරනවා රටේ බිත්තර හිගයක් බිත්තර පිළිබඳව ආදි ඉල්ලුමක් පවතිනවා කියන එක. හැබැයි ඒක එක හේතුවක් තියෙනවා. දැන් ග්‍රෑම් 50ක් 55ක් බර බිත්තරයක තියෙන පෝෂණය දැන් කරෝල මිල මස් මාළු වල මිල සැමන් වල මිල එක්ක සංසන්දනය කරපුවාම බිත්තර ගැඩියක තියෙන පෝෂණය මම හිතන්නේ අරවට වැඩිය බොහොම ලාභදායී විදිහට බිත්තර ගැඩියකින් ගත්ත හැකි. එතකොට පාරිභෝගිකයා නිරන්තරයෙන්ම පුරුදු වෙලා ඉන්නෝ අර අධික මිල ගන්නක් තියෙන මස් මාළු සැමන් වගේ දේවල් වලට මිලක් වියදම් කරන්නේ නැතුව පහළ මිලක වැඩි පෝෂණයක් තියෙන ග්‍රෑම් 50ක 55ක බිත්තරයක් ගන්න පාරිභෝගිකයන් තුළ වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි බිත්තර පිළිබඳව අදීල්ලුමක් ඇති වුනේ. ඉතින් මම තමුන්නාංශ වෙළඳාමතිවරයා හැටියට මම තමුන්නාංශට යෝජනා කරනවා මේ ඔය අනිකුත් ඒ ආදේශක බාන්න කරවල මස් මාළු ඒ වගේ දේවල් වල මිලත් ජනතාවට පහසු මිලකට ගන්න හැකියාවක් ලැබුණොත් ඔය බිත්තරවල අදිල්ලුම කියන එක සාමාන්‍යකරණයක් බවට පත් වෙනවා. අනිත් එක මම දන්න හැටියට මේ වෙනකොට තමුන්නාංශලා 124 බිත්තර 124ක් ගෙන්නලා තියෙනවා. කටකතාවක් යනවා ඒක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා LC එකක් ඕපන් කරලා ගෙනාවා කියලත් කටකතාවක් යනවා. එතකොට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා බිත්තර ගෙනාවා නම් ඒකේ තියෙන නීත්‍යානුකූලභාවය මොකද්ද සහ ඒක විහිළුවක් බවට පත් වෙනවා. අනිත් එක ඉන්දියාවෙන් ඔය ගේන බිත්තරයක බර අපි දන්න හැටියට ග්‍රෑම් 35ක 40ක බිත්තරයක් තමයි මිලට ගේන්නේ. හැබැයි ලංකාවේ නිෂ්පාදනය වෙන බොහෝ බිත්තර ග්‍රෑම් 50ත් 55ත් අතර බරකින් යුක්තයි. ඉතින් ඒ පිළිබඳවත් ඔබතුමාගේ අදහස් මොනවද කියන එක අපි දැනගන්න කැමතියි.
මා ඒ කරුණ සම්බන්ධයෙන් පළවෙනි දේ තමයි ඔබතුමාට අත් මටත් සාමාන්‍ය අපි සමාජයේ ඉන්න පුද්ගලයෝ වශයෙන් තේරෙනවා පහුගිය මාස 8ක 10කට ඉස්සෙල්ලා මේ රටේ තිබ්බ බඩු මිලත් මේ රටට ආනයනය කරන්න තිබ්බ බඩු මිලට අපිට දරා ගන්න වෙච්ච වියදමත් ඒ වගේම පාරිභෝගිකයන් මේ මාස 8කට 7කට 4කට පස්සේ ලැබිච්ච සහනයක් දිහා බලද්දී ඔබතුමාට තේරෙනවා සෑහෙන බඩු මිල ඉතාමත් පල්ලහැට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ පල්ලහැට ආපු නැති එකම දේ තමයි බිත්තරේ. එතකොට මේ බිත්තරයක් හදන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ටික දිහා බලපුවම ඒ ද්‍රව්‍යවල අමුද්‍රව්‍යවල මිල 140කින් 50කින් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්ත තීන්දුව නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගත්ත තීන්දුව නිසා බඩවිලගෝ කිලෝ එක රුපියල් 260ට 65ට ගිය එක අද රුපියල් 155ට 60ට ගිහිල්ලා තියෙනවා. සෝයා රුපියල් 450ට ගිහින් සෝයා කිලෝ එක රුපියල් 340කට විතර ගිහිල්ලා තියෙනවා. කළු වැට එහෙම නැත්නම් රයිස් පොලිස් එහෙම නැත්නම් හුණුස්සල් 140කින් 50කින් අඩු වෙලා තියෙනවා. එතකොට එතකොට ඒකට බිත්තරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අඩු වුණා නම් බිත්තරේ මිල අඩු වෙන එක අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕනයි කියන එක තමයි වෙළඳ අමාත්‍යාංශය බලන්නේ. එතකොට ඒක අඩු වෙන්නේ නැත්නම් රුපියල් 350ට තියෙන ලුණු එක රුපියල් 140ට 110ට අඩු වෙනවනම් අල කිලෝ එක රුපියල් 350ක 300 110ට අඩු වෙනවනම් සීනි කිලෝ එක අඩු වෙනවනම් අමුද්‍ර අය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් අඩු වෙනවා නම් මේකත් අඩු වෙන්න ඕන. ඒ නිසා තමයි අපි ඒ ගැන උනන්දු වෙන්නේ. ඉතින් අර ඔබතුමා කියන පැත්තේ ගොවියව ආරක්ෂා කරගන්න ගොවියට වැඩ පිළිලක් ලබා දෙන එකත් කෘෂිකර්ම අමාත්‍යාංශය කරන්න ඕන. ඒ කිරීමේ අවසාන ප්‍රතිඵල එන්නේ පාරිභෝගිකයාට තමයි මේක අඩුවට ලැබෙනවා නම්. ඉතින් අනිවාර්යෙන්ම බහාණ්ඩ මිල ඉහළ යාම පාලනය කරන එකත් බහන්ඩ අඩු ගානකට එහෙම නැත්නම් දරා ගන්න පුළුවන් ලබා දෙන එකත් මම අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න වෙනවා.
ඔව් සුමිතාතිමන්තුමා ඉක්මනින් අහන ප්‍රශ්නේ ඔබතුමාගේ.
ගරු කථානායකතුමනේ මම ඊයේ මෙතුමගෙන් විතර සම්බන්ධ සවිස්තර ප්‍රශ්නයක් අහලා තිබුණා නියමානුකූලව. නමුත් එතුමා කල් ගත්ත ඒ නිසා මට මේ අවස්ථාව විතර සම්බන්ධව අහපු නිසා කෙටියෙන් අහන්න අවස්ථාවක් දෙන්න. විශේෂයෙන්ම ගරු අමතුමා ආර්ථික අර්බුදයේ සහ උද්ධමනයේක වැඩියෙන්ම රටේ වැඩි වෙච්ච 600කින් විතර වැඩි උනේ 10ට තිබුණ එක 60-70ට වැඩි උනේ බිත්තර. ඒතකොට බිත්තර වැඩිවීම තුල අඩු කරන්න කියලා රජය සහ අපි කෝප් එකෙත් කතා කරලා යම් තීන්දුවක් ගත්තා වුණත් පස්සේ බිත්තර සම්බන්ධව විවිධ දැන් ඊයේ පෙරේදා කුසකර්ම අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක කියලා කෙනෙක් කිව්වා බිත්තර ගෙන්නේ නේ කවුද නැහැ කියලා. නමුත් ගරු අමතුමා බිත්තර මාපියා වෙනුවෙන් බිත්තර ව්‍යාපාරික වෙනුවෙන් මුදලාල්ලා වෙනුවෙන් කතා කරන්න ගොඩක් අය ඉන්නවා. මන්ත්‍රීවරුත් සමහර ඇමතිවරුත් වෙන විවිධය. හැබැයි මිලියන 22ක් වෙච්ච මේ රටේ ජනතාව බිත්තර කන්න දරුවන්ට ප්‍රෝටීන් අවස්ථාව සඳහා අවශ්‍ය බිත්තරයක් ගන්න ඒක අදාළ අඩුමිලට දෙන්න බැරි නම් පිටරටින් හරි ගෙනල්ලා දෙන්න හදනකොට විවිධ බාධක එනවා. ඉතින් මම ඔබතුමාගෙන් අහනවා මේ දරුවන්ට අපි දෙන්නේ රුපියල් 100යි දැන් පාසල් ආහාර වේලකට. විතරයක් 60 දුන්නොත් කොහොමද ආහාර වේලක් දෙන්නේ? ඉතින් ඒ නිසා ඉදිරි කාලේ උත්සව කාලයක් එනවා විශේෂයෙන්. ඒ කාලය තුල විතර රටේ අඩුමිලට දෙන්න ක්‍රමයක් ඔබතුමා ඉක්මනින් හදනවාද? මේ ආනයන ඇයි සීමා කරගෙන ප්‍රමාද කරගෙන තියෙන්නේ? මේකට විසඳුමක් දෙන්න. මම මේ කතා කරන්නේ ව්‍යාපාරික මුදලාල්ලා වෙනුවෙන් නෙමෙයි. මේ රටේ බත් කන විතර කන ජනතාව වෙනුවෙන්.
එමෙතුමා කෙටියෙන් උත්තරයක් දෙන්න.
ගරු මන්ත්‍රීතුමා අර ඉස්සෙල්ලා අපේ තුෂාර ඉදිරිපත් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ තව පොඩ්ඩක් එකතු කරන්න තියෙනවා. මොකද හේතුව මම නෙමේ ගණන් හදලා කිව්වේ මේ රටේ බිත්තර හිගයක් එනවයි කියන එක. ඒ ආයතනයෙන් තමයි කුෂිකර්ම අමාත්‍යාංශයෙන් තමයි ලිඛිතව දන්නලා තියෙන්නේ. ඊට අමතරව ඇත්තටම කිව්වොත් මෙතුමා කිව්වොත් ඔබතුමාලා මේක අවධානය යොමු කරන්නේ නැහැ. අපි පාසල් දරුවන්ගේ දිවාහාරය සඳහා රුපියල් 60ක මුදලක් දීලා 60ක මුදලක් දීපුවම මේ උදයාහාරය සඳහා බිත්තරයම රුපියල් 60ක් වෙනවා. අන්තිමට අපි රුපියල් 100ක් ගාවටපත් කරනවා කැබිනට් මණ්ඩලය අරන් මේ බිත්තරේ රුපියල් 15ට 20ට 25ට තිබ්බ බිත්තරයක්. එතකොට ඒ නිසා මේ සියලු දේට බලපානවා. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුන්ගේ බත් වේලට ගන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි දරුවන්ට විශේෂයෙන්ම පෞද්ගලික කාලේ තිබ්බ මන්ද පෝෂණ තත්ත්වය අනුව බිත්තරේ. ඉතින් ඒ නිසා ඒකට අසාමාන්‍ය මිලක් තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම අපි අනිවාර්යයෙන්ම ආනයනය කටයුතු කරනවා. ඉදිරියේදී බිත්තර නිෂ්පාදනය වැඩි වෙනකන් ඒ අවශ්‍ය කරන ආනයනය කටයුතු කරලා අපේ වෙළඳපොළ සමතුලිතතාවය පවත්වාගෙන යන්න වෙනවා.
හරි, බොහොම ස්තුතියි. ගරු අන්තිතුමාලා වෙන විවාදයක් ගන්න මේ කාරණේට ඉඳුනිල් අමරසේන මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අහන්න.
ආනයනය කරනවා කියන කතාව මොකද්ද?
ඉඳුනිල් අමරසේන මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අහන්න ඔබතුමාගේ.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ආනයනය.
ඒකට වෙනම ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා උත්තර දෙන්න යන්න එපා ඔකට.
මම අහනවා කතා නායකතුමා.
ගරු ඇමතුමා ඔබතුමා උත්තර දෙන්න අවශ්‍ය නැහැ ඔකට.
උත්තර දෙන්නත් එපා අහන්නත් එපා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ
ඔබතුමා උත්තර දෙන්න යන්න එපා ඒ ප්‍රශ්නෙට. ඔබතුමා අමරසේන මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි, ගරු තුෂාර ඉංජිනේර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර එක 1971 ජූනි මාස 8 වෙනිදා දෙක මුහුදු මාර්ගයෙන් භාණ්ඩ තැපැල් හා මගීන් ප්‍රවාහනය සඳහා ආයතනික සේවාවන් ක්‍රියාත්මක කිරීම, නැව් හිමිකරුවන් ලෙස ව්‍යාපාර කරගෙන යාම සඳහා නැව් හා යාත්‍රා නැව් තරවකරුවන් හා නැව් නියෝජිතයන් සහ වෙනත් අනුබද්ධ සේවා සැපයීම, නැව් හා යාත්‍රා ගොඩනැගිලි නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, 3 මේ වන විට සංස්ථාවේ සේවය නිතු සංඛ්‍යාව 106යි. මේ වන විට සංස්ථාව නැව් සංඛ්‍යාව 2යි, සිලෝන් ප්‍රින්සස් ඇන් සිලෝන් බ්‍රිජ්. ඊළඟට එතුමා 2015 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාවේ ලාභය අලාභය එක් එක් වර්ෂයන්ම අහලා තියෙනවා. ඒ සඳහා දීර්ඝ වගුවක් තියෙනවා, ඒක ඔබතුමාට පන් දෙන්නම්. ඒ අනුව මෙහෙයුම් ලාභයක් හැම අවස් හැම අවුරුද්දකම ලැබිලා තියෙනවා 100 මිලියන 196, මිලියන 110, 1870, 811, 860, 845, 904, 2201. නමුත් මේ හුවමාරු අලාභය, ඒ කියන්නේ එක්ස්චේන්ජ් රේට් එක මේ වෙනස් වීම නිසා ඒ තුළින් ගණනය කිරීමේදී අපිට පාඩුවක් පෙන්නනවා 2016 වර්ෂයේ සිට මේ දක්වා. ඒකට දැන් නමුත් දැන් දැනට එක්ස්චේන්ජ් රේට් එක අඩු වෙගෙන යනකොට මේ පාඩුව අපිට අඩු කරගන්න පුළුවන්. මොකද අපි විශාල ණය මුදලක් අරන් තමයි මේ නැව් දෙක මිලදී අරන් තියෙන්නේ. ඒකට පීපල්ස් බැංකෙන් අපි ලබා ගත්ත ණය මුදලට අපි පොලිය ගෙවන අවස්ථාවේදී සහ වාරික ගෙවන අවස්ථාවේදී අර ඩොලරේ අනුපාතය රුපියල් ප්‍රමාණය වැඩිවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් අපිට ගෙවන්න වුණා. ඒ නිසා මේවා එකවුන්ට්ස් ඇඩ්ජස්ට් කරනකොට එකවුන්ටින් ප්‍රොසීජර් එක අනුව අපිට අලාභයක් පෙන්නුම් කරනවා. ඊළඟට ඔබතුමා අහනවා නැව් සංස්ථාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යංශයෙන් විසින් ගනු ලබන පියවර කුමක්ද කියලා. පළවෙනි පියවර 2023-24 කාලය සඳහා විදේශ විනිමය ඉපයීම වෙනුවෙන් ලංකා නැව් සංස්ථාව සතු නෞකා 2 ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල්ලංගු තොග ප්‍රවාහනය කිරීමට අමතරව වියලි තොග ප්‍රවාහන කටයුතු වල යෙදවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එම කාර්යයන් යොදවා විදේශ විනිමය ඉපයීමට අවසර ලබා දීම. 2 නැව් සංස්ථාව මගින් ආනයන අපනයනයේ කටයුතු නිෂ්කාසන සේවා, නැව් තරවකාර සේවා ඇතුළු සේවා රැසක් සම්පාදනය කරමින් ආයතනයේ මූල්‍ය තත්ත්ව ඉහළ නැංවීමට කටයුතු කිරීම. රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛන අංක 104.5 යටතේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන ආනයන කටයුතු නැව් සංස්ථාව හරහා ඉටු කරගත වුවත්
බොහෝ රාජ්‍ය ආයතනවල ඒ පිළිබඳ දැනුමත් භාවයේ හීන වී ඇති බැවින් වරාය හා නාවික ගුවන් සේවා මාත්‍යතුමාගේ චක්‍ර ලේඛනයක් යවා එකී චක්‍ර ලේඛනයේ මගින් උක්ත අංක 415 දන චක්‍ර ලේඛනයේ තවදුරටත් යාවත් කාලීන කිරීම රුපියල් 262ක් පමණ වටිනා කමකින් යුත් කොළඹ දෙක ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරී සභාපති ඉඩමක 2023/27 වෙනිදා නැව් සංස්ථාවට අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළින් සින්නක්කරව පෝරා ගැනීම ලැබුව අතර ඒ අනුව 2022/23 අවසන් වන ගිණුම් කරන වර්ෂය සඳහා ආයතනයේ ජංගම නොවන වත්කම් වැඩි කර ගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සීලුම තානාපති කාර්යාල දැනුවත් කරමින් ආනයන හා අපනයන කටයුතු නැව් සංස්ථාව හරහා සිදු කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම මේ ව්‍යාපෘති වලට අමතරව ආයතනයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර ගැනීම සඳහා පහත සඳහා නව ව්‍යාපෘතීන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මගින් නැව් සංස්ථාව වෙත ලබා දී ඇත. 1. වර්තමානයේ නොරොච්චෝලේ බලාගාරයේ සඳහා නැව්වල සිට ජැකිය දක්වා ගල්ලඟුරු ප්‍රවාහනය සිදු කරනු ලබන්නේ විදේශ ආයතනයක් සතු බත්තල් උපයෝගී කර ගනිමිනි. ඒ තුළින් වසරකට පසුගිය වසර 10 තුළ ඇමරිකන් ඩොලර් මිලියන 50.74 ප්‍රමාණයක් විදේශ ආයතනවලට ගෙවීමට සිදු වී ඇත. මේ විදේශ විනිමය අප රට තුළ රඳවා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව විසින් නව බත්තල් 5ක් ඉදිකර එම කාර්ය සඳහා යොදවීමට අපේක්ෂා කරයි. මේ යෝජනාව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ මූලික එකඟතාවයේ පළ කර ඇති අතර එය කැබිනට් මණ්ඩලයේ අනුමැති සඳහා යොමු කර ඇත. ඛනිජ වැලි සංස්ථාව සමග එකතුව ඔවුන් අපනයනය කරනු ලබන ඛනිජ වැලි නැව් මගින් ප්‍රවාහනය කිරීම තුළින් ඒ සඳහා ඇතිවන මෙහෙයුම් කටයුතු බත්තල් මගින් ඛනිජ වැලි ප්‍රවාහනය කිරීම ලංකා නැව් සංස්ථාව මගින් සිදු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණ තිබේ. ඒ සඳහා දැනට ශේෂව පවතින පුල්මුඩේ ජැටි අලුත් වැඩියා කර බත්තල් මගින් ඛනිජ වැලි ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි ඒ නවීකරණය සඳහා අවශ්‍ය කටයුතු ඛනිජ වැලි සංස්ථාව මගින් සිදු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබයි. එමගින් ඔවුන්ගේ අපනයන වියදම අඩුකර ගැනීමටත් දැනට ඛනිජ වැලි ගොඩබිමින් ප්‍රවාහනය කිරීම සිදුවීම හේතුවෙන් ඇතිවන අධික ප්‍රවාහන වියද මෙන්ම මහා මාර්ග අබලන්වීම වැනි පාරිසරික ගැටලු අවම කිරීමට මේ මගින් බලාපොරොත්තු වේ. මෙම නව ව්‍යාපෘතිය තුළින් ලංකා ඛනිජ වැලි සංස්ථාව මෙන්ම ලංකා නැව් සංස්ථාවත් තම ආයදායම ඉහළ නංවමින් කීර්තිමත් රාජ්‍ය ආයතනයක් ලෙසින් රටට තවදුරටත් විදේශ විනිමය ගැනීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බහලුම් පෝෂක සේවාවක් ෆීඩ සර්විස් ක්‍රියාත්මක කිරීම සඳහා බංග්ලාදේශ නැව් සංස්ථාව සමඟ සාකච්ඡා ආරම්භා ඇත. සංස්ථා සභාපතිතුමාගේ අධීක්ෂණය මත වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයාගේ මෙහෙයුම යටතේ සියලු වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඇතුළු කොට ඒකකයක් පිහිටුවා සියලු රාජ්‍ය ආයතන මෙන් පෞද්ගලික ආයතනවල ඔවුන්ගේ සැපයුම් හඳුනාගෙන ඒවා සපුරා දීම තුළින් සංස්ථාවේ මූල්‍ය තත්ත්වය මීට වඩා සවිමත් කිරීම එම ඒකකයේ මගින් ලබාගෙන ඇති නව ව්‍යාපාර පහත් සංහම් පරිදි වේ. සමුපකාර දෙපාර්තමේන්තුව වෙත එවන ලද 88.20 ජීපී සහල් බහලු නිෂ්කාශන කිරීම හා බෙදා හැරීම සිදු කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත බාර දී ඇති මුද්‍රණ කඩදාසි බහලු ප්‍රමාණයක් නිෂ්කාශන කර බෙදා හැරීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආනය කළ පාසල් නිල ඇඳුම් බහලු ප්‍රමාණයක් දපඩා වෙත බෙදා හැරීම සිදු කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 500ක් ආනයනය කිරීම සඳහා ප්‍රවාහන කටයුතු සම්පාදනය කිරීම ජීප් රථ 500ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත මුහුදු මගින් ප්‍රවාහනය කිරීමට දායක වීම.
එද කිව්වේ සේවක සංඛ්‍යාව
මොකද?
වරාය ඉන්න සේවක සංඛ්‍යාව.
සේවක සංඛ්‍යාව
106. වරාය අධිකාරියට ඉන්න සමස්ත සේවක
සංඛ්‍යාව මේ නැව් සංස්ථාවනේ පොත
නැව් සංස්ථාවනේ
සේවය කරන අයත් නැව් සංස්ථාවේ කාර්යාලයේ සේවය කරනත් ඔක්කොම 106.
හරි. ගරු ඇමතුමා, සාමාන්‍යයෙන් ඔබතුමා බොහෝ දුරට ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශයේ දරපු කාලෙත් අර එක බස් රථයකට සේවකයෝ 8 දෙනෙක් වගේ ප්‍රමාණයකට සේවක ප්‍රමාණය ඉස්සුවා. දැන් මෙතනත් අපිට නැව් දෙකයි තියෙන්නේ, සේවකයෝ 106යි. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ ඔබතුමාගෙන් දැන් අපි අපේ රට ආදායම් වැඩි වැඩියෙන් ඉපදවිය යුතු තත්ත්වයක තමයි අපි ඉන්නේ. එතකොට අපිට ගුවන්තොටු පොළ වරාය වගේ දේවල් අපිට ආර්ථික වශයෙන් ආදායම් උපදවිය හැකි රටක ප්‍රධානම ආයතන ස්ථාන. එතකොට මේ වෙනකොට වරාය අධිකාරිය සතු අක්කර 13ක ඉඩම් ප්‍රමාණයක් සහ ගෝල්පේස් එකේ මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන කොටසක් මේ 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 ටික තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ අක්කර 13ක ඉඩම් ප්‍රමාණයක් සහ ගෝල්පේස් එකේ ඉතිරි කොටස විදේශ ආයෝජකයින්ට තුට්ටු දෙකට විකුණලා දාන සලසුමක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා විශාල ආందోళනයක් තියෙනවා. එතකොට මේ කටයුත්ත සඳහා මුළු වෘත්තීය සමිති සියල්ලම මේ කටයුත්තට විරුද්ධයි. එතකොට ඔබතුමාලා චෝදනා කරනවා මේ උද්ඝෝෂණ කරලා විරෝධතා කරලා මේ ආර්ථිකය කඩා කප්පල් කරනවා මේ විනාශ වෙලා තියෙන රට තව තවත් වලපල්ලට දානවා කියන එක. එතකොට මේ වෘත්තීය සමිති සහ මේ සේවකයන් උද්ඝෝෂණය කරන්නේ අපිට අපේ රටට ආදායම් ඉපදවිය හැකි ඉතාමත්ම වැදගත් ස්ථානයක් වන වරාය අධිකාරිය තුලට දැනටමත් ඉතුරු වෙලා තියෙන මේ අක්කර 13ක ඉඩම් කොටස සහ ගෝල්පේස් එකේ අපිට ඉතුරු වෙලා තියෙන අර ඒ ඉඩම් සොච්චම මේ ටිකත් කුණු කොල්ලට විකුණලා දාන එකට විරුද්ධව තමයි මේගොල්ලෝ මේ දැන් 13 වෙනිදාත් මේගොල්ලෝ උද්ඝෝෂණයක් ලෑස්ති කරලා තියෙනවා. එතකොට මේ අය උද්ඝෝෂණය කරන්නේ ඒකට විරුද්ධව. අපිට මෙව ආදායම් වැඩි වැඩියෙන් ඉපදවිය හැකි ප්‍රධාන මර්මස්ථාන. එතකොට ඔබතුමාලා උද්ඝෝෂණය කියන ප්‍රතිඵලයට චෝදනා කරනවා. හැබැයි උද්ඝෝෂණය කියන ප්‍රතිඵලය ගොඩනගන්නේ ඔබතුමාලා මේ වගේ ඇති කරන මේ රටකට අත්‍යවශ්‍ය ඒ වාසිද ආර්ථික වශයෙන් වාසිදායක ස්ථාන කුණු කොල්ලට විකුණලා දැමීම. එතකොට ප්‍රතිඵලයට බේද දෙන්න කලින් හේතුවට බේද දුන්නොත් හොඳ නැද්ද කියන එක තමයි මම අහන්නේ.
ඇත්තෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නය මේ ප්‍රශ්නෙට අදාළ නුනත් වරාය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට මේ ප්‍රශ්නෙට උත්තර දීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා. දැන් සේවකයෝ උද්ඝෝෂණය කරන්නේ ඔය ප්‍රශ්නයක් පාදක කරගෙන නෙවෙයි. සේවක උද්ඝෝෂණය පිළිබඳ මම වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා පැවැත්තුවා. ඔවුන් කියන්නේ බදු ඔවුන්ගේ පඩියෙන් බදු කැපීම නවත්තන්න කියලා. ඒ ඔක්කොම වෘත්තීය සමිති එකතු වෙලා ඒ කරන උද්ඝෝෂණයට සහාය දීමක් වශයෙන් මෙහෙම කරන්න කියලා කිව්වා. නමුත් රජයේ ගන්නා ලද IMF එකක ගන්නා ලද ඒ තීරණය අපිට වෙනස් කරන්න බෑ කියලා මම යට පැහැදිලිවම කියලා දුන්නා. නමුත් ඔබතුමා කල්පනා කරන්ද වරායේ සේවකයෙකුගේ පඩිය රුපියල් 171,000 ඉක්මවනවා. ඒක සාමාන්‍ය රජයේ සේවකයෙක් වගේ නෙවෙයි. ඔවුන් ඉතාම ඉහළ තලයක පඩි ගන්න වරප්‍රසාද ගන්නවා, තුන් වේලම කෑම දෙනවා. ඒ වගේම ලොකු බෝනස් එකක් හම්බ වෙනවා, විවිධ සහන රාශියක් ලබා දෙනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි මම කියන්නට කැමති වරාය දැන් දැනටමත් අපි ටර්මිනල් දෙකක් අපි පෞද්ගලිකාංශයට දීලා එයින් අපිට යම් ආදායමක් ලැබෙනවා. අද වරාය බිලියන 15ක් අපි ලාභ ලබලා තියෙනවා. ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේම පෞගිය සැරේ උද්ඝෝෂණයේ වෙලාවේදී උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් වරායට ආපු නැව් 17ක් හැරිලා ගියා. ඔන්න උද්ඝෝෂණයේ ප්‍රතිඵලය. ඒ නැව් ගෙන එන්න මං විශාල පරිශ්‍රමයක් යෙදුවා නැව් සමාගම් එක්ක සාකච්ඡා කළා. නැවත මට පුළුවන් වුණා ඒ වගේ සමහරක් ගේන්න. නමුත් සමහර ඒවා ගියා බංග්ලාදේශයට ගියා ෆ්‍රාන්ස්ෂිප්මන්ට් වලට. අපි විශාල බිස්නස් ප්‍රමාණයක් අපි නැති වුණා. ඒ නිසා උද්ඝෝෂණයේ ප්‍රතිඵල වෙන්නේ වරාය වගේ තැනක මෙහෙම කරොත් මේ වරාය විතරක් නෙවෙයි ඩුබායි ඒ වගේම සිංගප්පූරුව ඒ වගේම ඉන්දියාව අපට තියෙන වරායවල් බලාගෙන ඉන්නවා අපේ බිස්නස් ටික ඇදගන්න. ඉතින් උද්ඝෝෂණයේ ප්‍රතිඵල වෙන්නේ ඒ වරායවල් පෝෂණය කළා අපේ වරාය කඩාවැටෙන කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
තෝමි ස්තුතියි. ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, දැන් ඒක අපි මේ රෝමයේ ගිනි ගනිද්දි වීණා වාදනය කළ යුතු වෙලාවක් නෙවෙයි. රටේ හැම ආයතනයක්ම අර්බුදයක ලක් වෙලා බරපතල මූල්‍ය හිගයක ඉන්නේ. වරාය අධිකාරියට තියෙන ඊළඟ ප්‍රබල චෝදනාවක් තමයි මේ වෙනකොට වරාය අධිකාරියේ නිලධාරීන්. එතකොට තමුන්නාන්සේලා තමුන්නාන්සේගේ අමාත්‍යාංශයේ නිලධාරීන් මම දන්නේ නැහැ තමුන්නාන්සේත් ඇතුළත්ද කියන එක. මේ අයගේ හිතවතුන් ඥාතීන් වරාය අධිකාරියට ඇවිල්ලා මහා පරිමාණයෙන් බෝට්ටු සංචාරවල නිරත වෙනවලු විනෝද සංචාරවල සම්පූර්ණයෙන් මේ දවස 30 මේගොල්ලන්ට අවශ්‍ය වෙන කෑම බීම ආහාර පාන සහ ඒ බෝට්ටු සංචාරයන් සඳහා අවශ්‍ය වෙන සියලුම වියදම් මේක වරාය අධිකාරියෙන් තමයි දරනවා කියන එක ආරංචි වෙන්නේ. ඉතින් මේ අර රැවුල ගිනි අරගෙන තියෙන වෙලාවේ මෙහෙම සුරුට්ටු පත්තු කරන කාලයක්ද දැන් අර රෝමේ ගිනි ගනිද්දී තමුන්නාන්සලාට අර නීරෝ වීණා වාදනය කළා වගේ රටට මෙච්චර අනර්ථයක් සිද්ධ වෙලා තියෙද්දි තමුන්නාන්සගේ යටතේ තියෙන ආයතනයක මෙහෙම නෑදෑයින්ට හිතවතුන්ව බෝට්ටු පදින්න පුළුවන්ද ඒක සාධාරණයිද කියන එක දැනගන්න
ඕනේ. මේ දෙයක් මට වාර්තා වෙලා නැහැ මම හොයලා බලලා කියන්නම්. නමුත් වරාය අධිකාරියෙන් නම් එහෙම කිසිම වියදමක් කරලා නැති බව කෑම බීම කිසිදෙකට මට සාතික කළා කියන්න පුළුවන්.
කිංග්ස් නේෂන් මන්ත්‍රීතුමා
කරු ගත නැතුනේ අහනවා.
සභා නැමැතුමා
සුසිල නැමැතුමා
අත දෙකක් කල්ලිනනවා කරු.
අල්ලින් බණ්ඩාර මැතුමා මොහමඩ් මුසාමෙල් මැතුමා රෝහිණී කුමාරි මෙතනිය
මං අහනවා ගරු කතානායක
වනජීවි වන සම්පත් ඇමතුමා
සති දෙකක් අල්ලේ
විශාක් රහුමන් මෙතුමා
අහනවා කතානායකතුමනි
සති දෙක අල්ලිල්ලනවා
ආයතන චින්ත කමල් මැතිතුමා ඇබ්සෙන්ට් දියුණු වටේ ප්‍රශ්න අංක 4 නලින් බණ්ඩාර මැතිතුමා
අනෝ
සභාගත මොහමඩ් මුසාමිල් මැතිතුමා
සභාගත කරනවා ගරු කතානායක සභාගත කරනවා පිළිතුර
ආයතන චින්ත කමල් මැතිතුමා කෘෂිකාර්ය මැතිතුමා
සභාගත
සභාගත කරනවා.